හොඳයි අපි දැන් SBS සිංහල වැඩසටහනෙන් කතා බහ කරන්න යන්නේ මේ සතියේ තවත් වැදගත් මාතෘකාවක් පිළිබඳව විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර කැලෙන්ඩරයේ විශේෂ දින ඒ වගේම විශේෂ සති සහ මාස හිටපු ගමන් අපිට අහන්නට දකින්න ලැබෙනවා මේ සතිය නම් කරලා තින්නේ මෞකිරි දීම පිළිබඳව ලෝකයේ දැනුවත් කිරීමේ සතිය විදිහටයි අපි ඒ නිසා මේ මෞකිරි වල වැදගත්කම සහ වර්තමාන ලෝකයේ මෞකිරි දින ආකාරය සහ එහි ඇති වැදගත්කම් පිළිබඳව කතා බහ කරන්නට හිතුවා අපි මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩූරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතාව සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී. ආයුබෝවන් සුබදැසනක් වෛද්‍යතුමනි.
ආයුබෝවන් මදුරේ සුබදැසනක්.
හොඳයි වෛද්‍යතුමනි, අපි පොඩ්ඩක් මුලින්ම පැහැදිලි කරගමු මේ මෞකිරි වල තියෙන වැදගත්කම මොකක්ද කියලා.
මදුර, පළවෙනිම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඉතාම සරලව කියනවා නම් අලුත උපන් දරුවෙකුට වඩාත්ම උචිත ආහාරය වන්නේ මෞකිරි. ඉතාමත් සරල උදාහරණයක් ගත්තොත්, එළකිරි ගවයෙක්ගෙන් ලැබුණ අලුත උපන් වසුපැටියෙකුට ඉතාමත් සුදුසු ආහාරය වගේම මෞකිරි තමන්ගේ දරුවාට ඉතාමත් සුදුසු ආහාරය වෙනවා. විශේෂයෙන් වෙළඳපළේ තියෙන පිටිකිරි වර්ග උත්සාහ කරනවා මේක මෞකිරි වලට ඉතාමත් සමීප කිරි වර්ගය කියන්නේ. ඒ නමුත් මෞකිරි වලට සමීප කිරි වර්ගයක් හැදීම ඇත්තටම සීනයක් පමණයි. මොකද එළ කිරි වලින් සාදා ගන්න මෞකිරි වලට සමාන අපි ෆෝමියුලා මිල්ක් කියන පිටි වර්ග කිසිම දෙයක් මෞකිරි වලට ලංවීමටවත් සුදුසුකමක් නැහැ.
හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ සාමාන්‍යයෙන් දරුවෙකු හට කොපමණ කලක් මෞකිරි ලබා දිය යුතුද වෛද්‍ය නිර්දේශයන්ට අනුව?
වෛද්‍ය නිර්දේශයන්ට අනුව කොපමණ කලක් මෞකිරි පමණක් ලබා දිය යුතුද කියන එක සෑහෙන කාලයක් විවිධ වෙනස් වීම වලට දක්ුණා. නමුත් දැන් ඕස්ට්‍රේලියාවේ සහ ලෝකේ පුරාම මෞකිරි පමණක් දරුවෙකුට ලබා දිය හැකි මාස 6 වෙනකන්. ඒ කියන්නේ මාස 6ක් දක්වා දරුවෙකුට වෙන කිසිම ආහාරයක් හෝ ජලය හෝ අවශ්‍ය වෙන්නේ නැහැ. මෞකිරි වලේ තියෙන ගුණය මාස 3-6 දක්වා වැඩිම සඳහා හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මෞකිරි දීම මාස 3න් පසු අපි ඝන ආහාර හඳුන්වා දීමත් සමග අවුරුදු 1ක් හෝ 2ක් යනකම් ඕනෑම මෞකිනෙකුට මෞකිරි දීම කරගෙන යන්න පුළුවන්. වයස අවුරුදු 2 වෙනකම් හෝ ඊට වඩා වැඩි කාලයක් මවසා දරුවා මෞකිරි බීම කරනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ මෞකිරි අහිමි වීමෙන් දරුවෙකුට ඇති වෙන්නට පුළුවන් බලපෑම් මොනවාද?
මදුර, මෞකිරි අහිමි වීමෙන් දරුවෙකුට ඇති වෙන බලපෑම් ගොඩක් තියෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරමු මෞකිරි වලින් දරුවෙකුට අත්වන හොඳ දේවල් මොනවද කියලා. විශේෂයෙන්ම මේකෙන් පෝෂණයට අමතරව ගොඩාක් දේවල් දරුවාට සහ මවට ලැබෙනවා. උදාහරණයක් විදිහට දරුවාට මෞකිරි දෙනකොට මව සහ දරුවා අතර තියෙන ආදරය සහ බැඳීම හා සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමේදී වැදගත් වෙන අපි කියන්නේ eye to eye contact කියලා. එහෙම නැත්නම් අම්මාගේ ඇස් දෙක දිහා බලාගෙන ආදරයෙන් කිරිබනකොට මේ දරුවා සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමේ පළමු පියවර තබනවා. ඒ වගේම පෝෂණය ගත්තොත් මං කියෝ වගේ කලින් දරුවෙකුට තියෙන උචිතම ආහාරය මුල් මාස 6 තුළ මෞකිරි පමණයි. මේකෙන් පෝෂණය ලැබෙනා වගේම ඊට වඩා ගොඩාක් දේවල් දරුවාට ලැබෙනවා. උදාහරණයක් විදිහට දරුවාගේ අසාධන ඇතිවීම අපි කියනවා ඉන්ෆෙක්ෂන්ස් කියලා සෑහෙන දුරට පාලනය කරනවා. මොකද මෞකිරි වල තියෙන පෝෂ්‍ය ගුණය සහ ප්‍රතිශක්තිය නිසා මේවා ඉතාමත් තදින් තහවුරු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගැස්ට්‍රෝ එන්ට්‍රයිටිස් එහෙම නැත්නම් බඩවැලේ අසාධන, බඩේලියාම, ඩයරියා කියලා කියනවා. මැද කනේ ඇතිවන ආසාධනයන්, මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාධනයන්, ඒ වගේම පෙනහළු වල ඇතිවන ආසාධනයන් සහ තවත් ඉතා විශාල වශයෙන් ඉදිරියේදී පිළිකා සෑදීමේ අවදානම් පවා අඩු කරනවා මේ මෞකිරි වලින්. ඒ වගේම දැන් ලෝකේ පුරා ඉතාමත් අද ප්‍රශ්නයක් වෙලා තියෙන දියවැඩියා රෝගය ඇතිවීම, ඔබේසිටි නැත්තම් ස්තුලතාවයේ ඇලර්ජි, මේ සියලුම දේවල් අඩු කරනවා මෞකිරි බීමින්. ඒ තියෙන බලපෑම් ඔක්කොම නැති වෙලා යනවා මෞකිරි දීම නැමැත්තොත්. ඒ වගේම අම්මටත් මෞකිරි දීම නිසා සෑහෙන ලොකු වාසියක් වෙනවා. මොකද උදාහරණයක් විදිහට පීයුරු පිළිකා හැදීම, ඒ වගේම ඕවරි කැන්සර්ස් කියන එක ගර්භාෂය සහ ඩිම්බකෝ ශාස්ත්‍රිත පිළිකා ඒ වගේ ඔස්ටියෝපොරොසිස් කියන රෝග තත්ත්වයන් ඇතිවීම බොහෝ දුරට අඩු කරනවා මෞකරි දීමෙන්. ඒක නිසා මේ සියලුම දේවල් නැති වෙලා යනවා මෞකරි දීම නැවැත්තුවොත්.
හොඳයි, දැන් අපි ඔස්ට්‍රේලියාව පිළිබඳව කතා බහ කරොත් වෛද්‍යතුමනි, මේ ඔස්ට්‍රේලියාව තුල මෞකරි ලබා දීමේ ප්‍රවණතාව මොන ආකාරයෙන්ද දකින්නට ලැබෙන්නේ?
ඇත්තටම ඔස්ට්‍රේලියාවේ කරන අධ්‍යයනයන් වලින් දැනලා තියෙනවා 96% ප්‍රමාණයක් උපතේදී මෞකරි දීම පටන් ගන්නවා. මේක ඉතාමත් හොඳ අගයක්. හැබැයි මේ අගය දැන් ඔස්ට්‍රේලියාව මල්ටි කල්චරල් අපි දන්න විදිහට එක එක කල්චර්ස් ඇතුලේ මේ විදිහට වෙන මෞකරි දීමේ ප්‍රවණතාවය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය අගයක් විදිහට 96% මෞකරි දෙනවා උපතේදී. අවාසනාවකට මාස 3 වෙනකොට මේ ප්‍රමාණය අඩු වෙනවා 40% පමණ වෙනකන් අඩු වෙනවා මෞකරි විතරක් දෙන එක. මේකට විවිධ හේතු තියෙන්න පුළුවන්. කාර්යබහුල අම්මවගේ ජීවන රටාව වගේ ගොඩක් දේවල් තියෙන්න පුළුවන් මේ අඩු වීමට. ඒ වගේම මාස 5-6 වෙනකොට මේක 15% දක්වා අඩු වෙනවා. මේක ටිකක් අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වුණාට පටන් ගැනීමේදී මෞකරි දීම ඉතාමත් ඉහළ අගයක් තියෙනවා ඔස්ට්‍රේලියාවේ.
අපි කතා බහ කරමින් සිටින්නේ අගෝස්තු 1 සිට අගෝස්තු 7 දක්වා මෞකිරි දීම පිළිබඳව ලෝකයේ දැනුවත් කිරීමේ සතිය විදිහට ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඉතින් මේ මෞකිරි වල වැදගත්කම පිළිබඳව තමයි අපි කතා බහ කරමින් පසුවන්නේ SBS සිංහල වැඩසටහනෙන්. අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නේ මිල්දුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා. වෛද්‍යතුමනි, දැන් මේ ඔබ තුමා මීට පෙර පිළිතුරේ සඳහන් කළා මේ කාර්යබහුලත්වයේ හින්දා මෞකිරි දීම විටින් විට වෙනස් වෙනවා කියලා. දැන් අපිට තවත් ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා මේ කාර්යබහුල අම්මලා මව්වරු තමන්ගේ රැකියාවට යන්න තියෙන නිසා මේ මෞකිරි දෝලා ශීතකරණේ ගබඩා කරලා යනවා පස්සේ දරුවට පොවන්න. මේ තත්ත්වයේ මොනවා හරි අහිතකර බලපෑම් තියෙනවද නැත්නම් හිතකර බලපෑම් වැඩිද?
මේ තත්ත්වයේ හිතකර බලපෑම් ගොඩක් වැඩි. අහිතකර බලපෑම් තියෙනවා මේක අපි හරියට කරේ නැත්නම්. ඇත්තට මේක ඉතාම හොඳ මාතෘකාවක්. මොකද මෞකිරි දීම දරුවන්ගෙන් අඩු ප්‍රතිශතයක් දක්වා යන්නේ ඉතාමත් කාර්යබහුල ජීවිතයක් අපි ගත කරන නිසා. ඒක නිසා මෞකිරි අපි කියනවා දොවනවා කියලා එක්ස්ප්‍රෙස් කරලා ගබඩා කරලා තියාගන්න එක නව ප්‍රවණතාවයක් වෙලා තියෙනවා විශේෂයෙන් බටහිර රටවල මව්වරුන් අතරේ. මේක කීප ආකාරයකට කරන්න පුළුවන්. එකක් තමයි සාමාන්‍ය විදිහට දරුවා හම්බ වුණාන් පස්සේ අම්මා වැඩට යනවා නම් හෝ වැඩට යන්නේ නැතුව මෞකිරි වේල් දෙකක් අතරතුර අම්මාගේ පියරු වල ගොඩක් අපි කියනවා මේ මෞකිරි ගොඩක් ඇතිවීම නිසා එන්කෝච් වෙනවා වගේ. ඒ කියන්නේ මෞකිරි වැඩිපුර නිෂ්පාදනය වෙනවා නම් අපිට ඒක දොවලා අතින් හෝ මෞකිරි දොවන ඉලෙක්ට්‍රොනික උපකරණයක් මාර්ගයෙන් දොවලා මේක කබඩා කරන්න පුළුවන්. කබඩා කරන විදි කීපයක් තියෙනවා. මම ඒවා කතා කරන්න සුළු වේලාවකින්. ඒ වගේම අනිත් ප්‍රවණතාවය තමයි දරුවා බිහිවීමට පෙර අම්මට පුළුවන් මෞකිරි එහෙම නැත්නම් මේ කොලෙස්ටරම් කියන ඉතාමත් පෝෂ්‍යදායි කිරි එක්ස්ප්‍රෙස් කරලා එහෙම නැත්නම් දවලා ගබඩා කරන්න. මේකේ තියෙන වාසිය තමයි සමහර වෙලාවට උපතින් පසු දරුවන්ට සමහර ආබාධ ඇති වෙනවා මෞකිරි වැඩිපුර අවශ්‍ය වෙන. ඒකට එක උදාහරණයක් තමයි අම්මාට ගර්භණී සමයේ තියෙනවා නම් දියවැඩියා එහෙම නැත්නම් ජෙස්ටේෂනල් ඩයබටිස් මලයිටස් කියන තත්ත්වය දරුවා හම්බ වුණෙන් පස්සේ දරුවාගේ ඇඟේ තියෙන සීනි ප්‍රමාණය පාලනය කිරීමට සාමාන්‍ය ප්‍රමාණයට වඩා කිරි ඕන වෙනවා. ඒ ලාවේදී අම්මා එකතු කරගත් එහෙම නැත්නම් ගබඩා කරගත් මෞකිරි තියෙනවා නම් දරුවා හම්බ වීමට ප්‍රථම මේක ඉතාමත් වටිනා දෙයක් වෙනවා. මොකද එතකොට පිටිකිරි පටන් ගැනීම අපිට අවම කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට මේ තල්ලේ තියෙන ආබාධ එහෙම නැත්නම් ක්ලෙෆ් ලිප් සහ ක්ලෙෆ් පැලට් කියන වෙලාවේදී මෞකිරි උරාබීමේ අපහසුතාවයක් එනවා දරුවා හම්බුන ගමන්ම. ඒ වෙලාවේදී අපිට මේ දොවාගත් කිරි දරුවාට දෙන්න තියෙනවා නම් වෙනත් ආදේශ කිරි වර්ග දීම නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කාර්යබහුල අම්මා කෙනෙකුට වැඩට යනවා නම් මෞකිරි දවලා එක්ස්ප්‍රෙස් කරලා ස්ටෝ කරන්න පුළුවන්. මේ ගබඩා කිරීම ඉතාමත් සැලකිල්ලෙන් සනීපාරක්ෂව කරන්න ඕන. මේ ගබඩා කිරීම සුළු කාලයක් අපිට තියාගන්න පුළුවන් සාමාන්‍ය ෆ්‍රිජ් එකේ යට කෑල්ල එහෙම නැත්නම් අධිශීතකරණයේ නොවන කෑල්ලේ විශේෂයෙන් පිටිපස්සේ බිත්තියට ලං වෙන විදිහට මේක ස්ටෝ කරලා තියෙනවා නම් අපිට දවස් කීපයක් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අධිශීතකරණයේ තියෙනවා නම් මේක මාස ගණක් වුණත් තියාගන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් මෙහිදී සැලකිලිමත් වෙන්න ඕන වෙනත් ආහාර සමග මෞකිරි ගබඩා කිරීම සහ ඉතාමත් පිරිසිදුව මෞකිරි පසුව එළියට අරගෙන සීත අඩුවෙන් නැතිලා අන්නම් බබාට බොන්න දෙනකොට සනීප ආරක්ෂාව කියන එක උපරිම වශයෙන් තියාගන්න වෙනවා.
හොඳයි වෛද්‍යමනි, අපි ඊළඟට දැනගන්නට කැමති දැන් මේ කිරිදෙන මවක් භාවිතයට ගත යුතු ආහාර පාන විශේෂයෙන් එහෙම තියෙනවද?
සාමාන්‍යයෙන් අතර මේ වෙලාවේ අම්මාට ඕන වෙන්නේ විශේෂ ආහාරයක් නෙමෙයි, සාමාන්‍ය සමබල ආහාරයක්. හැබැයි මේකේ සමහර සංඝටක තියෙනවා අඩු වුණොත් දරුවාට යම් යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. එකක් තමයි අයඩින් උනතාවය. අම්මාගේ අයඩින් ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමක තියාගන්න ඕන මව් කිරි දෙන වෙලාවේ. ඒ වගේම විටමින් B12 සහ යකඩ කියන ප්‍රභේදය සංඝටක ඉතාමත් උපරිම මට්ටමේ තියාගන්න ඕන. අනිත් දේ තමයි කැල්සියම්. මේ වගේ දේවල් පිළිබඳ ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. හැබැයි අපේ සමබල ආහාරයක් ගන්නවා නම් මේ හැම දෙයක්ම මේ අපේ කෑම වෙලේ තියෙනවා. ඒක නිසා විශේෂ දෙයක් කරන්න ඕනේ නැහැ. හැබැයි අර මං කියපු සංඝටක උපරිම විදිහෙන් තියනවාද කියලා බලා ගන්න ඕන. මේකට හොඳම දේ තමයි රෝහල් වලදී මේ සේවය ලැබෙනවා. ඩයටිෂියන් එහෙම නැත්නම් නියුට්‍රිෂනිස්ට් කෙනෙක්ගෙන් දැනගන්න පුළුවන් අපේ කල්චයකට හරියන, අපේ සංස්කෘතික වටාපිටාවට හරියන කෑම වේලක තියෙන කැල්සියම්, යකඩ සහ අයඩින් ප්‍රමාණය දැනගන්න.
හොඳයි, මේ සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් මා දැනගන්න කැමතියි ඔබතුමාගෙන් දැන් මේ මවක් විසින් තම දරුවාට මව්කිරි ලබා දීමට සුදුසු නොමැති තත්ත්වයන් එහෙම තියෙනවද? ඒ මොනවද?
ඉතාමත් සුළු ප්‍රමාණයක් තියෙනවා මව්කිරි ලබා දීම ඩිස්කරේජ් කරන. එහෙම නැත්නම් අපි එපා කියන අවස්ථා ඉතාමත් සුළු ප්‍රමාණයක් තියෙනවා. එකක් තමයි මේ හැමෝම දන්න විදිහට HIV, එහෙම නැත්නම් Human Immunodeficiency Virus, එහෙම නැත්නම් AIDS කියන රෝග තත්ත්වයේ තියෙන අම්ම කෙනෙක් ඉන්නවා නම් අවාසනාවකට ඒ අම්මට මව්කිරි දීම අපි අනුමත කරන්නේ නැහැ. ඒ වගේම සමහර ඖෂධ වර්ග තියෙනවා මව්කිරි තුලින් දරුවාට ගිහිල්ලා දරුවාගේ සංකූලතා ඇති කරන්න පුළුවන් ඒවා. ඒකට හොඳම දේ තමයි තමන් මොනවා හරි බේතක් ගන්නවා නම් ඒක වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරලා මේක මව්කිරි දෙන අවස්ථාවේ ගත්තට කමක් නැද්ද කියලා දැනගන්න. ඒ වගේම වාසනාවකට අපිට මේක දැන් ඉතාමත් පොදුවේ දකින්න වෙන්නේ නැහැ. TB ප්‍රතිකාර නොකරන ලද TB තියෙනවා නම් අපි මව්කිරි දීම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම අවාසනාවකට අපි කියනවා ඩ්‍රග්ස් වර්ග ගන්නවා නම්, ඒ කියන්නේ නීතියෙන් තහනම් කළ උත්තේජක වර්ග ගන්න අම්මලා ඉන්නවා, එහෙම තියෙනවා නම් අපි අම්මලාට කිරි දෙන එක අනුමත කරන්නේ නැහැ. අනික් අවස්ථාවක් තමයි පිළිකාවකට අපි කීමෝതെරපි, එහෙම නැත්නම් රේඩියෝതെරපි සහ පිළිකා නසන ඖෂධ වල ඉන්නවා නම් අපි ඒ වෙලාවෙත් දරුවට මව්කිරි දෙන්න එපා කියලා කියනවා.
හොඳයි, අපි කතා බහ කරමින් සිටියේ අගෝස්තු 1 සිට 7 දක්වා ඒ දේ තිබෙන මව්කිරි දීම පිළිබඳව ලෝකයේ දැනුවත් කිරීමේ සතිය සම්බන්ධයෙන් මව්කිරි වල වැදගත්කම් පිළිබඳව වික්ටෝරියානු ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග අපිව දැනුවත් කරාට, අපගේ අසන්නන දැනුවත් කරාට මේ කාරණාව සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි මතර, සුබ දවසක්.